Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organisation a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අපි එබනම් සුපුරුදු ලෙසින් සූදානම් වෙමු මේ වෙනකොට ලෝකයේ වඩාත්ම ප්‍රමුඛයෙන් කතාබහට ලක්වන ප්‍රධානතම සිදුවීම් හතර පිළිබඳව සාකච්ඡා කරන්න. ලෝකයේ පිළිබඳව කතාබහ කරන මේ පුංචි කවුළුව අදත් අපි විවෘත කරනවා ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සම්බන්ධ වන මාධ්‍යවේදී අමල් ජයසිංහ මාතා සමගින්. සුපුරුදු ලෙසින් ඔහු ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහටයි මෙවරත් අපේ සාකච්ඡාවත් එක්ක සම්බන්ධ වෙන්නේ. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් රුක්ෂි.
අපි මුලින්ම ශ්‍රී ලංකාවට ආසන්න රට ඉන්දියාව මේ වෙනකොට ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කරලා තියෙන කාරණාවකින් සාකච්ඡාව පටන් ගනිමු. ඒ තමයි ශ්‍රී ලංකාවේ කච්චතිව් දූපත. කච්චතිව් දූපත මේ වෙනකොට ඉන්දියාවේ දැඩි අවධානයකට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඉන්දියාවේ ලෝක් සභා ඡන්දය ආසන්නේ, ඒ කියන්නේ පහළ මන්ත්‍රණ සභා ඡන්දය ආසන්න වෙද්දී මේ කතාබහ වඩාත් ප්‍රමුඛයෙන් නැගෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් මැතිවරණ කිට්ටුවෙද්දී යම් යම් ප්‍රශ්න පිළිබඳව වැඩිපුර සාකච්ඡා වෙනවා. වර්තමාන ආණ්ඩු පක්ෂයේ, කියන්නේ භාරතීය ජනතා පක්ෂයේ චෝදනා කරන විපක්ෂයට, කොංග්‍රස් පක්ෂයට ශ්‍රී ලංකාවට කච්චති දූපත ලබා දුන්නා කියලා. එතකොට නරේන්ද්‍ර මෝදි හදිසියේ මෙවැනි වූ චෝදනාවක් විපක්ෂයට කරන්නේ ඇයි? ඊට කලින් මම දැනගන්න කැමතියි මේ කච්චති දූපත ශ්‍රී ලංකාවට කොංග්‍රස් පක්ෂය 70 දශකයේදී ශ්‍රී ලංකාවට බාර දුන්නේ කුමන කාරණාවක් යටතේද? ඒ ඉතිහාස තොරතුරුත් එක්කම අපි මේ ප්‍රශ්නේ ටිකක් කතා බහ කරමු දමල් මුලින්ම.
ඔදිලක්ෂේ අතරම මේ කච්චතිව් දූපත කියලා කියන්නේ කවුරුවත් පදිංචි වෙලා ඉන්න පුළුවන් ස්ථානයක් නෙමෙයි. මේක අක්කර 280 ගානක පොඩි දූපතක්. මෙතන පානීය ජලය නැති ප්‍රශ්නයක් තියෙනවා. දැනට මේ දූපතේ තියෙන්නේ සාන්ත අන්තෝනි දේවස්ථානයක් පමණයි. ඉතින් මේ දේවස්ථානයට වාර්ෂිකව මාර්තු මාසයේදී ඉන්දියාවේ දීවරණුත්, ඒ වගේම ශ්‍රී ලංකා දීවරණුත් ගිහිල්ලා මේ පල්ලියේ මංගල්‍ය සමරන ක්‍රියාවක් තිබුණා. ඒ සම්ප්‍රදායක් තිබුණා. ඒක සතවර්ෂ ගානකට එහා යන කාරණාවක්. අපි මේ කුඩා දූපත දිහා බලපුවාම 1921 විතර ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් බ්‍රිතාන්‍ය පාලනය යටතේ ඔවුන් උත්සාහ කරන් තිබුණා මේ දෙරට අතර තියෙන මුහුදු දේශ සීමාව නම් කරලා ඒවා සිතියම්ගත කරන්න. ඒ අවස්ථාවේදී මේ කච්චතිව් දූපත සම්බන්ධයෙන් කිසිම එකඟතාවයක් ඇති වෙලා තිබුණේ නැහැ. නමුත් මෙතන විශේෂ කාරණාව තමයි දිල්රුක්ෂි, ඉන්දියාව කිසිම අවස්ථාවක මේක තමන්ගේ භූමිය හැටියට හඳුන්වලා දීලා තිබුණේ නැහැ. ඔවුන් සඳහන් කළ තිබුණේ මේ දූපතට පැමිණෙන්නට තමන්ගේ දීවරයන්ට ඉඩ ප්‍රස්තාව තිබිය යුතුයි කියන කාරණාව පමණයි. නමුත් ශ්‍රී ලංකා රජය නීතිමය වශයෙන් කච්චතිව් දූපත ශ්‍රී ලංකාවේ භූමියට අයත් එකක් හැටියට ඒ අනපන තුලින් තමන්ගේ රටේ කොටසක් හැටියට හඳුන්වලා දීලා තිබුණා. නමුත් මේ ප්‍රශ්නය 1974 දී ඉන්දිරා ගාන්ධි අග්‍රාමාත්‍යවරියත්, ඒකෙම ශ්‍රී ලංකාවේ එවකට අග්‍රාමාත්‍ය සිරිමා බණ්ඩාරනායක මැතිණියත් අතර එකඟතාවයක් අනුව තමයි මේ දෙරට මේ කච්චතිව් ප්‍රශ්නය සදහටම විසඳන්න කටයුතු කරේ. එතනදී සමහරු සඳහන් කරනවා ඉන්දියාව කච්චතිව් දූපත ලංකාවට දෙීමට එකඟ වුණා කියලා. ඒක ඉංග්‍රීසියෙන් කියනවා මේ සීඩඩ් කච්චතිව් කියලා, තමන්ගේ තියෙන අයිතිය ශ්‍රී ලංකාවට දුන්නයි කියලා. නමුත් මේ 1974 ඒ එකඟතාවය බලපුවාම ඉන්දියාව කළා තියෙන්නේ ඒ පිළිබඳ තමන්ගේ ඉල්ලීම අතහැරියා මිසක්ක තමන්ගේ රටට අයිති කොටසක් ශ්‍රී ලංකාවට තෑගි දුන්න කාරණාවක් නෙමෙයි සිද්ධ වුණේ. ඉතින් මෙතනදී මෝඩි අග්‍රාමාත්‍යවරයා තමන්ගේ මේ දේශපාලන වේදිකාවේ සඳහන් කළා තියෙන්නේ කොංග්‍රස් පක්ෂය 1974 දී, ඒ කියන්නේ ඉන්දිරා ගාන්ධි මැතිණිය කිසිම වග විභාගයකින් තොරව දුරදිග බලන්නේ නැතිව ශ්‍රී ලංකාවට කච්චතිව් දුන්න එක නිසා තමයි අද තමිල්නාඩු ප්‍රාන්තයේ ඉන්න දීවරයන්ට දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මේ දීවරයන්ගේ ඡන්ද එකතු කර ගැනීම එහෙම නැත්නම් ඡන්ද ඉලක්ක කරගෙන තමයි මෝඩි අග්‍රාමාත්‍යවරයා මේ ප්‍රකාශය කළා තියෙන්නේ. ඉතින් මේකට ශ්‍රී ලංකාවේ ප්‍රතිචාර දක්වන්න කලින් ඉන්දියාවේ දේශපාලඥයක් කිහිප දෙනෙක් මේ වෙනකොට ඒ කාරණාව සම්බන්ධයෙන් අදහස් දක්වලා මෝඩි අග්‍රාමාත්‍යවරයාව විවේචන ලක් කළා තියෙනවා. මොකද ඔවුන් සඳහන් කරනවා මේක ඇත්තටම ඉන්දියාවට ප්‍රශ්නයක් නම් ඉන්දිරා ගාන්ධි අග්‍රාමාත්‍යවරයා කරපු අදූරදර්ශී ක්‍රියාවක් නම් මෝඩි අග්‍රාමාත්‍යවරයාට අවුරුදු 10ක කාලයක් තිබුණා මේ වැරද්ද නිවැරදි කරන්න. තවමත් ප්‍රමාද නැහැ, ඌට අවශ්‍ය නම් දැන් වුණත් පුළුවන් කචතිව් දූපත තමන්ගේ රටේ කොටසක් කියලා ඒ ඉල්ලීම කරන්නට. එසේ නොකර මේක දේශපාලන වාස ගැනීමට පමණක් මේ විදිහට ප්‍රකාශ කරනවා කියන එක මේ වෙනකොට විශේෂයෙන්ම ඉන්දියාවේ විපක්ෂය සඳහන් කරලා තියෙනවා. මේ වෙනකොට නිරුක්ෂි ඉන්දියාවේ හිටපු ඉහළම රාජතාන්ත්‍රිකයන් 3 දෙනෙක් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා තියෙනවා. ඔවුන් චෝදනා කරනවා මෝඩි අග්‍රාමාත්‍යවරයා කරපු මේ ප්‍රකාශය වගකීම් රහිත ප්‍රකාශයක්. ඒ එක්කම දෙරට අතර හොඳ හිත අලුදු වෙන ආකාරයේ මේ කිරීම දෝෂ දර්ශනයට ලක් කරනවායි කියලා. ඉතින් මෝඩි අග්‍රාමාත්‍යවරයාගේ විදේශ ලේකම් ඔහුත් මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා ඔහු සඳහන් කළා තියෙනවා ඉන්දිරා ගාන්ධි මැතිණිය පමණක් නෙවෙයි නේරු අග්‍රාමාත්‍යවරයාත් කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට දෙන්න එකඟතාවය දක්වලා තිබුණා. ඒ නිසා මේක කොංග්‍රස් පක්ෂයේ වැරද්දක් හැටියට ඔහු මේ හුවා දක්වන්න උත්සාහ කළා තියෙනවා. නමුත් කෙසේ වෙතත් ඉන්දියාව තුලින්ම දැන් දැඩි විවේචනයක් මතුවලා තියෙනවා මෝඩි අග්‍රාමාත්‍යවරයා මේ කරපු ප්‍රකාශය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම තමිල්නාඩු ප්‍රාන්තයේ දැනට පාලන බලයේ තියෙන DMK පක්ෂය ඔහු දැඩි ලෙස විවේචනය කරලා ඔහුට අභියෝග කරලා තියෙනවා කොංග්‍රස් පක්ෂය මේ කරපු වැරද්දක් හැටියට මෝඩි අග්‍රාමාත්‍යවරයා දකිනවනම් ඒ වැරද්ද නිවැරදි කර ගැනීමට ඔහුට තවමත් කාලය තියෙනවා. පුළුවන් නම් ඒ දේ කරන්න කියන අභියෝගයත් ඔහුට ඉදිරිපත් කරලා තියෙනවා.
අපි මීළඟට අවධානයට ලක් කරන්නේ තායිවානයේ සිදුවුණු ඛේදනීය භූමිකම්පාව පිළිබඳව. තවමත් මේ සම්බන්ධව තොරතුරු ලැබෙමින් පවතිනවා. මේ වෙනකොට අපිට වාර්තා වෙන්නේ මේ භූමිකම්පාවෙන් පුද්ගලයන් 11 දෙනෙකු මිය ගිහිල්ලා 1000කට අධික සංඛ්‍යාවක් තුවාල වෙලායි කියලා. අමල්, මේ රිෂ්ටර් මාපාංකයේ 7.2ක් විදිහට සනිටුහන් වුණු මේ භූමිකම්පාවෙන් තවදුරටත් ආපදාවට ලක්වුණු පුද්ගලයන් පිළිබඳවත් ගලවා ගැනීමේ මෙහෙයුම් පිළිබඳවත් අපිට තායිවානයෙන් වාර්තා වෙනවා. අලුත්ම තොරතුරු දැනගන්න කැමැතියි ඔබෙන්.
දිලුක්ෂි, මේ වෙනකොට තායිවාන් බලධාරීන් විසින් මේ උමං මාර්ගවල හිරවි ඉදින පුද්ගලයන් බේරා ගැනීමේ කටයුත්ත ආරම්භ කළා තියෙනවා. ඔවුන් විශ්වාස කළාට වඩා වැඩි පිරිසක් හිරවලා ඉන්නවයි කියන තොරතුරු ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම රට පුරාම නැවතත් ජංගම දුරකථන පද්ධති සක්‍රිය වීමත් එක්ක තමයි මේ පුද්ගලයන්ට හැකියාව ලැබිලා තියෙන්නේ තමන් ඉන්න තැන පිළිබඳ තොරතුරු ලබා දෙන්න. ඉතින් ඒ අනුව ඒ පුද්ගලයන් විශේෂයෙන් මේ උමං මාර්ගවල හිර වෙලා ඉන්න අයව ගලවා ගැනීමේ කටයුතු ආරම්භ කළයි කියලා. ඊටත් අමතරව දිනුක්ෂි, විශේෂ කාරණාවක් වෙන්නේ මේ භූමිකම්පාව අවුරුදු 25කට පස්සේ ඇතිවෙන ප්‍රබලතම භූමිකම්පාව හැටියට සඳහන් වුණාට මෙහිදී ඇති වෙලා තියෙන මරණ සංඛ්‍යාව 1999 ඇතිවෙච්ච භූමිකම්පාවේ සිදුවෙච්ච හානියට වඩා බොහොම අඩු එකක් හැටියටයි වාර්තා වෙන්නේ. 1999 7.6 රික්ටර් මාපකයේ සඳහන් වෙන භූමිකම්පාවක් සිද්ධ වෙලා 2400කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තිබුණා. ගොඩනැගිලි රාශියක් විනාශ වෙලා තිබුණා. නමුත් මේ අවස්ථාවේ සුවිශේෂ කාරණාවක් වෙන්නේ මේ පහුගිය අවුරුදු 25 පුරාම තායිවානයේ ඒ ගොඩනැගිලි ඉදි කිරීමේදී අනුගමනය කළ ප්‍රමිතීන් වල ප්‍රතිඵලයක් හැටියට මේ අවස්ථාවේදී මේ විශාල ප්‍රබල භූමිකම්පාවක් වුණත් ඒකෙන් පීඩාවට පත්වන සංඛ්‍යාව අවම වෙලා තියෙනවා. ඒ එක්කම තමන්ගේ උමං මාර්ග නිර්මාණය කිරීමේදී ඒ වාවේ සවිශක්තිය මෙවැනි භූචලනයන්ට මුහුණ දෙන්න පුළුවන් ප්‍රමාණයට සවිශක්තිව සකස් කරපු නිසා තමයි මේ විදිහට ජීවිත විශාල සංඛ්‍යාවක් බේරා ගන්න පුළුවන් වුණේ කියලා ඔවුන් සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම සමහර ගොඩනැගිලිවල පුද්ගලයන් හෙලිකොප්ටර් යාන පාවිච්චි කරලා ඔවුන්ගේ ගලවා ගැනීමේ කටයුතු සිද්ධ කරයි කියලා සඳහන් වෙනවා. වඩා විශේෂම කාරණාව බවට මේ අවස්ථාවේ පත් වෙන්නේ මේ නිතරම විශාල භූමිකම්පාවක් වෙලත් තායිවානය ඔවුනට හැකි වෙලා තියෙනවා රටේ ජනතාව මෙවැනි ආපදාවකට මුහුණ දෙන්නේ කොහොමද කියන එක පිළිබඳ හොඳ පුහුණුවක් සහිතව එහෙම නැත්නම් ඒ පිළිබඳ සෝදිසියෙන් කටයුතු කරපු නිසා මේ අවස්ථාවේදී රටට වෙච්ච හානිය අවම කරගන්න පුළුවන් වුණා කියන කාරණාව තමයි මේ භූමිකම්පාවෙන් ප්‍රධාන වශයෙන් ඉස්මතු වෙලා තියෙන්නේ.
මීළඟ අවධානය යොමුවන්නේ ගාසා තීරයට ඊශ්‍රායල් විසින් එල්ල කරපු ප්‍රහාර පිළිබඳව වාර්තා වන අලුත්ම තොරතුරු. විශේෂයෙන්ම වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් කියන මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මග පෙන්වීමේ යටතේ ක්‍රියාත්මක වන චැරිටි ආයතනයක්, පුණ්‍ය ආයතනයක්, මේ විදිහට ආපදාවට පත් වූවන්ට ආහාර ද්‍රව්‍ය සපයන, ඒ පිළිබඳව ඒ ආපදා සහිත ස්ථානවලට ගිහිල්ලා ඔවුන්ට පිහිට වෙන ආයතනයක්. මේක ඇත්තටම මේ ස්පාඤ්ඤ ධාතික සෙලිබ්‍රිටි ෂෙෆ් කෙනෙක් තමයි මේක පටන් අරන් තියෙන්නේ. ඒ කියන්නේ බොහොම ජනප්‍රිය ලෝක ප්‍රකට සූපවේදියෙක්, ඔහු ස්පාඤ්ඤ ජාතික ජෝස් ඇන්ඩ්‍රෙස් කියන පුද්ගලයා. ඔහුගේ මූලිකත්වයෙන් තමයි මේ වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් කියන මේ ආයතනය පටන් අරන් තියෙන්නේ. ඉතින් ගාසා තීරයට ඊශ්‍රායල් විසින් එල්ල කරපු ප්‍රහාර මේ වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් එකේ සේවකයන්ටත් එල්ල වෙලා තියෙනවා. ඒ අතරින් පුද්ගලීන් කිහිප දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ අතරින් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුත්. මේ සම්බන්ධව මේ වෙනකොට ඕස්ට්‍රේලියානු මාධ්‍ය තුල දැවැන්ත වශයෙන් කතා බහට ලක් වෙමින් තියෙන්නේ. සෝමි ෆ්‍රැන්කෝන් කියන පුද්ගලයා මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය පෙනී වොන් ඊශ්‍රායල් විදේශ අමාත්‍යවරයාට පෞද්ගලිකව කතා කළා මේ පිළිබඳව දැඩි දෝෂාරෝපණ එල්ල කළා තියෙනවා. ඉතින් මේ වගේ නොයෙකුත් කතා බහ මැද්දේ අපි සූදානම් මේ වෙනකොට විශේෂයෙන්ම මේ ගාසා තීරයේ පුණ්‍ය ආයතනයක් විදිහට කටයුතු කරන වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් වෙත එල්ල වුණු මේ ඊශ්‍රායල් ප්‍රහාරය පිළිබඳවත් මේ වෙනකොට ගාසා තීරයේ අලුත්ම තත්ත්වය පිළිබඳවත් සාකච්ඡා කරන්න. අමල් අපි කැමති අලුත්තරතුරු දැනගන්න.
ඔව් දිල්රුක්ෂි, මෙතන මේ වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් මේ පුණ්‍ය ආයතනයේ සේවකයන් 7 දෙනෙක් ඊශ්‍රායල් හමුදාවට දන්වලා තමන් ඉන්න ප්‍රදේශය පිළිබඳ දැනුවත් කරලා මේ පීඩාවට පත්වෙච්ච පුද්ගලයන්ට ආහාර පාන සපයමින් ඉන්නකොට තමයි ඔවුන්ට මේ ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නේ. ඉතින් මෙතනදී ඔවුන් කෙලින්ම චෝදනා කරන්නේ තමන්ව ඉලක්ක කරගෙන ඊශ්‍රායල් හමුදාව මේ ප්‍රහාරය එල්ල කරලා ඒකේ ප්‍රතිඵලයක් හැටියට විදේශිකයන් 6 දෙනෙකුත් පලස්තීන ජාතිකයුත් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඇමරිකානු පුරවැසියන් 3 දෙනෙකුත් ඉන්නවා. ඉතින් මේ කාරණාව නිසා මේ වෙනකොට ජෝ බයිඩන් ජනාධිපතිවරයා ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය නෙතන්‍යාහුට දුරකථනයෙන් කතා කළ මේ පිළිබඳ තමන්ගේ කනස්සල්ල පළ කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මේ ප්‍රහාරය බොහොම දැඩි ලෙස හෙලා දැකලා ඔවුන් සඳහන් කරනවා මේ ප්‍රහාරයෙන් තමම තවත් පිළිඹු වෙන්නේ මේ වෙනකොට ගාසා තීරයේ ඊශ්‍රායල් හමුදාව ගෙන යන යුදමය පියවර සම්බන්ධයෙන් මේක තවත් හොඳ නිදසුනක් කියලා. විශේෂයෙන්ම ඊශ්‍රායල් හමුදාව සාමාන්‍ය සිවිල් ජනතාව පිළිබඳ තැකීමක් නොකර ඔවුන් දිගින් දිගටම මේ ප්‍රහාර එල්ල කිරීම නිසා සාමාන්‍ය වැසියන් පීඩාවට පත්වෙන කාරණාව එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මේ වෙනකොට නැවත මතු කරලා තියෙනවා. ඉතින් මෙතනදී ඊශ්‍රායලයේ තමගේ කනගාටුව ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඒ කනගාටුව ප්‍රකාශ කළාට මෙතනදී දිගින් දිගටම ඊශ්‍රායලයට චෝදනාවක් එල්ල වෙනවා. ඔවුන් දැන දැනම මේ වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් සංවිධානයේ මේ පුද්ගලයන් කටයුතු කරන ස්ථාන පිළිබඳ ඊශ්‍රායල් හමුදාව බොහොම පැහැදිලිවම පෙර දැනුම් දීමක් කළා තිබුණත් ඒ දැනුම් දීම සලකන්නේ නැතිව ඔවුන්ව ඉලක්ක කරගෙන මේ ප්‍රහාරය එල්ල කළා කියන චෝදනාව ඔවුන් මතු කළා තියෙනවා. ඉතින් මේ වෙනකොට දිල්රුක්ෂි, ගාසා තීරයේ ඊශ්‍රායල් හමුදාවේ ක්‍රියාවන් නිසා 33,000කට ආසන්න පිරිසක් මේ වෙනකොට ජීවිතක්ෂයටපත් වෙලා තියෙනවා. ඒ පුද්ගලයන් අතරෙන් 3/2කට වැඩි සංඛ්‍යාවක් කාන්තාවන් හා ළමුන් හැටියට තමයි සඳහන් වෙන්නේ.
අපේ අවසාන අවධානය යොමුවන්නේ පාකිස්තානයට. පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්, ඔහු පිළිබඳව දැවැන්ත වශයෙන් කතා බහට ලක් වුණා පසුගිය කාලවකවානුවේ. ඔබට මතක ඇති අපි අවසාන වශයෙන් ඔහු පිළිබඳව කතා බහ කළේ ඔහුට පැනවුණු සිරදඬුවම පිළිබඳව. හේතු ගණනාවක් යටතේ ඔහුට සිරදඬුවම් නියම වෙලා තියෙනවා. අවසාන වශයෙන් ඔහුට සිරදඬුවම් නියම වුණේ ඔහු අගමැති විදිහට ඉන්න කාලේ වෙනත් රාජ්‍යවලින් ලැබුණු ඒ ත්‍යාග විකුණලා මුදල් ලබා ගත්තා කියන චෝදනාව මත, ආයතා මුදල් ගනුදෙනු කියන චෝදනාව යටතේ ඔහුටත් ඔහුගේ බිරිඳ බුෂ්රා බිබී කියන දෙදෙනාටත් වසර 14ක සිරදඬුවම් නියම වුණා. හැබැයි ඇපීල් කරලා මේ සිරදඬුවම දැන් ඉවත් කරගන්නට ඉම්රාන් ඛාන් පාර්ශවයේ සමත් වෙලා තියෙනවා. එතකොට අමල්, මේක ටිකක් විශේෂිත තත්වයක්. මොකද පෙබරවාරි 8 වෙනිදා අපි දැක්කා මේ පාකිස්තානයේ මැතිවරණය පැවැත්වෙනවා. ඊට කලින් තමයි ඉම්රාන් ඛාන්ට මේ දඬුවම් නියමුණේ. එතකොට ඉම්රාන් ඛාන්ගේ පක්ෂය ජයග්‍රහණය කරයිද නැද්ද කියන දැඩි සැකයක් ජනතාවට ඇති වුණා. කෙසේ හෝ නවාස් ෂරීෆ් ජයග්‍රහණය කළා. හැබැයි මෙතරම් දැඩි දඬුවමක් අත්හිටුවන්න උසාවිය තීරණය කළේ ඇයි? ඒකත් ප්‍රශ්නයක්. මොකක්ද මේ පසුපස තියෙන තත්වය?
දිලක්ෂ, මෙතන සිද්ධ වෙලා තියෙන්නේ ඉම්රාන් ඛාන්ගේ නීතිඥවරුන් ඔවුන් ඉහළ උසාවියෙන් අපලක් ගොනු කරලා තිබුණා. ඔහුට මේ සිරදඬුවම් ලබා දෙන අවස්ථාවේදී නීතිඥයන්ට ඔහු සමග සාකච්ඡා කිරීමට, ඔහුත් එක්ක කටයුතු කිරීමට අවස්ථාවක් ලබා දුන්නේ නැහැයි කියලා. ඉතින් ඒ කාරණාව සැලකිල්ලට අරගෙන මේ ඔහුව උසාවියට ඉදිරිපත් කරපු ආකාරයත් නීති විරෝධී වෙන්න පුළුවන් කියන ඒ සැකය මත තමයි මේ ඉහළ අධිකරණය විසින් ඔහුට මේ අවස්ථාවක් ලබා දීලා තියෙන්නේ. ඔහුට එරෙහිව පනවපු අවුරුදු 14ක සිරදඬුවම අත්හිටවල තියෙන්නේ. හැබැයි මේක తాවකාලික අත්හිටවීමක් පමණයි දිරුක්ෂ. ඒ කියන්නේ ඔහුට ඔහු ගොනු කරපු අභියාචනය සම්පූර්ණයෙන්ම විභාග කළ අවසාන වෙනතුරු පමණයි මේ අත්හිටීම ලබා දීලා තියෙන්නේ. ඒ සිරදඬුවම අත්හිටෙව්වට ඔහුටත් ඔහුගේ බිරිඳටත් තවමත් සිරේ ඉන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව ඔහු තවත් වෙන නඩු දෙකකට දැනටමත් වරදකරු වෙලා ඒ නඩු දෙකේදී ඔහු අවුරුදු 10කට වැඩි කාලයකට සිරේට නියම වෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ අවුරුදු 14ක සිරදඬුවම අත්හිටුවාට ඔහුට සිරගෙදරින් ඉවත් වෙන්නට බෑ. මීට අමතරව දිරුක්ෂ ඔහුට එරෙහිව තවත් නඩු 200ක් මේ වෙනකොට ගොනු කරලා තියෙනවා. ඒ නඩු ඇහිම ආරම්භ කරලවත් නැහැ. ඉතින් ඉම්රාන් ඛාන් මේ පෙබරවාරි මාසයේ ඇතිවෙච්ච මහ මැතිවරණයේදී ඔහුගේ PTI පක්ෂය රටේ වැඩිම මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් දිනාගත්තු පක්ෂය බවට පත් වුණා. නමුත් ඔහුට ඒ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් පිහිටවීමට බහුතරයක් නොලැබිච්ච නිසා ඔහුට ප්‍රධාන පක්ෂය වුණාට ආණ්ඩු බලය ගන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉතින් දැන් මේ උසාවියෙන් යම්කිසි සහනයක් ලැබුණට ඒක ප්‍රායෝගිකව ඔහුට භුක්ති විඳින්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ.
හොඳයි මල්ලි, අපි ස්තුතිවන්ත වෙනා. ලෝකයේ මේ සතිය වෙනකොට ප්‍රමුඛයෙන්ම කතාබහ වෙන කාරණා හතර කෙරෙහි අවධානය යොමු කරන්න මෙවරත් අපිත් එක්ක සම්බන්ධ වුණාට. අපි යලිත් ලබන සිකුරාදා හමු වෙමු. ආයිබෝන්.
ආයිබෝන් දිනුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.
SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.